సమంతా చక్కవాలేసు అత్రా గచ్చంతు దేవత సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముఖదం ధమ్మశ్రవణ కాలు అయం బదంత ధమ్మశ్రవణ కాలు అయం బదంత ధమ్మశ్రవణ కాలు అయం బదంత నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్దస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్దస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్దస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుదురజానన్ వహన్సేట అప్ప హెమ దినాగేమ నమస్కారే వేవా సుపిన్వత్ని మే పిన్నుతున్ హెమ దినామ అద మే స్థాన ఇంటర్నేషనల్లా తిబిన్ని ధర్మశ్రవణే కరాన్నటాయ్ పిన్నత్ని అపి మీ ధర్మావబోధే కరాయను అనా పలవినీయం కరాండోన సమ్మాదిట్టి ఉపదవాగాన్ని దేవనీయట కరాండోన మార్గజ్ఞానే హదాగాన్ని తుంగనీయట కరాండోన సక్కాయ దిట్టి దుర్కరణి ఒన్నోయ్ రటావట తమై అపి ధర్మే స్పర్శ కరాండోడ ఇంక ఓ రటావ అపిట హరియట ఉన్నతి ఉన్నాడు పాసి ඉතින් ওই රටාව අපිට හරියට තේරුමක් නැති වුණාම අපිට එක එක ඒවා කරලා බලනවා පොඩි පොඩි නිවීම් නිවෙන්ට පොඩි පොඩි ඒවා අපිට හම්බ වෙනවා නමුත් එහෙම අපිට එහෙම සම්පූර්ණ නිවීමක් සදාතනික සැනසීමක් අපට ලැබෙන්නේ නැහැ පොඩ පොඩ අපිව නිවෙනවා පුංචි පුංචි සංසිඳීම් අපි තුල මතු වෙනවා හැබැයි ස්ථිරසාර නිවීමක් කරා අපට යන්න පුළුවන්කමක් නැහැ. එනිසා ඔය පින්නතුන්ලා පළවෙනියෙන් කළ යුතු වන්නේ සම්මා දිට්ඨිය උපදවා ගැනීමයි. දෙවෙනියට කරන්න තියෙන්නේ මාර්ග ඥානෙ අත්පත් කරගන්න වැඩ කරන එකයි. තුන්වෙනි අවස්ථාව සක්කාය දිට්ඨිය දුරු කරන එකයි. ඉතින් අපි මේ විදියට අපි අපේ ජීවිතේ විමසන්න පුරුදු වුණොත් අපට පුළුවන් අපේ ජීවිතය ඇතුළේ දිට්ටි සම්පන්න ශ්‍රාවකයෙක්ගේ ප්‍රතිලාභය කරා යන්න. දැන් පළවෙනියෙන් අපි කරන්න ඕන දේ තමයි සම්මා දිට්ඨිය ඇසුරු කරගෙන අපි අපේ ජීවිතය විමසා බලන එක. අපිට සම්මා දිට්ඨිය අපට ඉගැන්වුවේ බුදුරජාණන් වහන්සේ නිසා උන්වහන්සේව හිතේ ඇතුළේ තියාගන්න එක වටිනවා. ඇයි සම්මා දිට්ඨියේ ඉපැද්දුවේ බුදුරජාණන් වහන්සේනි? සම්මාදිට්ඨියේ කතාව අපට වදාළේ බුදුරජාණන් වහන්සේනි. ඒ නිසා මේ සම්මාදිට්ඨිය වදාළේ බුදුරජාණන් වහන්සේ නිසා බුදුරජාණන් වහන්සේව ඇතුළේ තියාගන්නවා. පස්සේ බුදුරජාණන් වහන්සේගේම ගුණ ටික ඇසුරින් අපට පුළුවන් නිවීම හදාගන්න. ඒක මාර්ග ඥානීයටයි. ඒක මාර්ග ඥාන. පස්සේ සක්කාය දිට්ඨිය කැඩෙන එක. එහෙනම් අපි සම්මාදිට්ඨික ශ්‍රාවකෙක් විදියට කොහොමද විමසා බලන්නේ? පළවෙනි එක තමයි සම්මාදිට්ඨික ශ්‍රාවකෙක් විදියට අපි ජීවිතය විමසා බලනවා නම් අපිට බුදුරජාණන් වහන්සේ වදාළේ සම්මාදිට්ඨියෙන් කුමක්ද? සම්මාදිට්ඨියෙන් වදාළේ මහණෙනි මේ පංචස්කන්ධයේ පැවැත්ම දුක බව. සම්මාදිට්ඨියෙන් ඒකනේ වදාළේ. පංචස්කන්ධේ පැවැත්ම දුක බව. එතකොට පංචස්කන්ධේ පැවැත්ම දුක වුණාට පංචස්කන්ධය පදනම් කරගෙන ඇති වෙන උපාදානිය තමයි දුකේ පැවැත්ම. පංචස්කන්ධයේ දුක. පංචස්කන්ධ උපාදානිය දුකේ පැවැත්ම. ඔච්චරයි. ඕකට තමයි සම්මාදිට්ඨිය කියන්නේ. පංචස්කන්ධය තමයි දුක. රූපස්කන්ධයේ දුකක්. හරිනේ, ඉතින් රූපේ දුකක් නේ. ලෙඩ වෙනවා, වයසට යනවා, මොකද්ද මේකට වෙන්නේ නැත්තේ බලන්න. රූපස්කන්ධයේ දුක. වේදනාස්කන්ධයේ දුක නෙමේද? දුකක්. එතකොට වේදනාස්කන්ධය කියන්නේ දුක් වේදනාවටද නැ සැප වේදනාවටත් කියනවා. එහෙනම් සැප වේදනාව දුකක් වෙන්නේ කොහොමද? දැන් දුක් වේදනාව නම් දුකයි නේ, සැප වේදනාව දුකක් වෙන්නේ ඇයි? සැප වේදනා බිඳිලා යනවා. ඒක දුකයි. හැම සැප වේදනාවක්ම රාග අනුසයක් හදනවා. ඒකත් දුකයි. එන සැප වේදනා දුකක් වෙන්නේ කාරණා දෙකක් ඇසුරු කරගෙනයි. සැප වේදනාව බිඳිල යනවා. එතකොට උපදින්නේ මොකද්ද? දුක් වේදනාව. ඉතින් සැප වේදනාව බිඳි යාමින් උපදින්නේ දුක් වේදනාව. දුක් වේදනාව උපදිනකොට සැප වේදනාවක් නැහැ. එහෙනම් සැප වේදනාව බිඳි යාමත් එක්ක දුක් වේදනාව උපදිනවා. සැප වේදනාව බිඳින එක දුකයි. දුක් වේදනාව උපදින එක කොහොමද දුකයි? දුක් වේදනාව දුකයි නේ. ඒක ගැන අමුතුවෙන් ආයි කියන්න දෙයක් නැහැ නේ. ඊළඟට සැප වේදනාව තුල පවතින ඒක දුකක් විදියට අපි වටහා ගන්න අවබෝධ කරන්න සමාධිට්ඨියෙන් තේරුම් ගන්න අවශ්‍යයි. සෑම සැප වේදනාවකම කෙලෙස් මිශ්‍ර වූ සෑම සැප වේදනාවකම කෙලෙස් බීජයක් වැඩෙනවා. කෙලෙස් බීජයක් වැපිරෙනවා. මොකද්ද? රාග අනුසය. රාග අනුසය හැදෙනවා. ඒකත් දුකයි. ඉතින් අනුසය තිබ්බහම අවිද්‍යාව තියෙනවා. අවිද්‍යාව තිබ්බම සංකාර තියෙනවා. සංකාර තිබ්බම උපාදානිය තියෙනවා. උපාදානිය තිබ්බම භවය තියෙනවා. භවය තිබ්බම උපදිනවා. එච්චරයි. එහෙනම් ඉපදීම සැප වේදනාවේම අග්‍රඵලයක්. දුක් වේදනාවේම ඵලයක්. එහෙනම් වේදනාව දුකයි. සැප වේදනාවක් දුකයි. දුක් වේදනාවක් කොහොමද දුකයි? ඊට පස්සේ සංඥාව දුකයි. අපි මේ අඳුන ගැනීම දුකක් අපිට. ඒක දුකක් කියලා නිකන් ධර්මයේ අපි මේ කියපු දේශනා අහගෙන හිටියම තේරෙනවා. සංඥාව දුකක්. සිතුවිලි දුකක්. ඉතින් අපි මේ පහුකල් දේශනා පහක් කරා දුක් දුක කියන්නේ පැවැත්ම සිතුවිලි පවතින එක විතරයි කියලා. මේක හරියටම හරි. මේ චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, ජීවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියන විඤ්ඤාණ ස්කන්ධේ පැවැත්ම දුක. දුක. එහෙනම් පංචස්කන්ධය කියන්නේ දුක. පංචස්කන්ධේ පැවැත්ම කියන්නේ දුක. දුකේ පැවැත්ම කියන්නේ මොකද්ද? දුකේ පැවැත්ම කියන්නේ පංචස්කන්ධේ කෙලෙස්. පංචස්කන්ධේ කෙලෙස් පවතින එක. රූපේ පවත්ම දුකයි. රූප උපාදානයේ තමයි දුකේ පැවැත්ම. වේදනාව දුකයි. වේදනාව මම මගේ කියලා හිතන එක තමයි දුකේ පැවැත්ම. සංඥාව දුකයි. සංඥා විපල්ලාස තමයි දුකේ පැවැත්ම. සංකාර දුකයි. සංස්කාරයන් පදනම් කරගෙන උපය උපාදාන ගතිය නඩත්තු වෙන එක තමයි දුකේ පැවැත්ම. විඥානේ දුකයි. විඥානේ ප්‍රඥාවෙන් ආලෝකමත් නොවීම තමයි දුකේ පැවැත්ම. එනම් දුකේ පැවැත්ම කියන්නේ තම තමන් තුළ වෙන දෙයක් මිසක්, තම තමන්ගේ අවිද්‍යාවට වෙන දෙයක් මිසක්. දුකේ පැවැත්ම කියන්නේ තම තමන්ගේ අවිද්‍යාවට වෙන දෙයක් මිසක් වෙන දෙයක් නෙමෙයි. හැබැයි පංචස්කන්ධේම දුක තමයි. ඔන්න ඔය ටික දැනගන්න එකට අපි මොකද්ද කියන්නේ? සම්මා දිට්ඨිය කියන්නේ ඔය ටිකට. එතකොට මේ සම්මා දිට්ඨිය මත පිහිටා අයා ඊළඟට දකින්න ඕන මොකද්ද? පංචස්කන්ධයේ දුක බවත්, දුකේ පැවැත්ම කෙලෙස් ටික බවත්. එයා යාගේ ජීවිතය ඇතුළෙන් විමසලා බලන්න ඕන. ඊට පස්සේ එයා ඊළඟට විමසලා බලන්න ඕන අතීත අනාගත වර්තමානෙත් ඔය දෙයම සිද්ධ වුණා සිද්ධ වෙනවා කියලා බලන්න ඕන. එහෙනම් ඒකත් අයිති මොකටද? සම්මා දිට්ඨියට. එහෙනම් සම්මා දිට්ඨියේ ප්‍රභේද කීපයක් තියෙනවා. සම්මා දිට්ඨියේ ස්තර කීපයක් තියෙනවා. පළවෙනි එක මොකද්ද? පංචස්කන්ධයේ දුකයි. පංචස්කන්ධයේ පැවැත්ම දුක. දුකේ පැවැත්ම පංචස්කන්ධය ඇසුරු කරගෙන කෙලෙස් ටික. ඔන්න ඔය දර්ශනය අපට තියෙනවා නම්, ඔය බඳු දර්ශනයක් අපට තියෙනවා නම්, ඒක සම්මා දිට්ඨියට අයිති මූලික தত্ত্বය. ඊට පස්සේ අපිට මේ පංචස්කන්ධයේ දුක බවත් කෙලෙස් ටික දුකේ පැවැත්ම බවත් අපි අපේ ජීවිතෙන් දකිනවා නම්, මේ මගේ ජීවිතෙන් මම බලන්නු. ධර්මිය ඇතුළට ගත්ත භික්ෂුව කැම වෙලාවම එකින් බල බල ඔය බණ කියන්නේ. එකින් බල බල තමයි බණ කියන්නේ. එතකොට එකින් බල බල බණ කිව්වා මේ භික්ෂුව විදර්ශනා කරන්නේ. බණ කියනවා නෙමෙයි. මිනිසුන්ට පේන්නේ බණ කියනවා වගේ. ඒ භික්ෂුව යාගේ සිතයි දකින්නේ. ධර්මිය ඇතුළට ගත්තම හරි ලේසිනේ. බණ කියන්නයි අමුතු කලාවක් ඕනේ නෑනේ. දැන් බණ කියනවා කියලා අමුතු මොකුත් ඕන්නේ. ඒ ධර්මයේ දරාගත්තාම ඒ ධර්මයේ ගිනහැර දක්වන්න විතරයි තියෙන්නේ. බණ 100ක් හරි කියන්න පුළුවන්. ඒකේ එකම රටාවකට කියන්නේ ශ්‍රාවකයාගේ අවබෝධයේ පහසු මිතන් මේක නානා පරයයන් කියන්න පුළුවන්. මේක එක එක විදියට කියන්න පුළුවන්. නිකම් බැලූ බැලමට කෙනෙකුට හිතන්න පුළුවන් එදා කරපු දේශන වෙන එකක් දැන් එක වෙන්නේ. ඒ එක එක පරයයන් කියනකොට තමයි එහෙම වැටෙන්නේ. එක එක පරයයන් කියනකොට එහෙම වැටෙන දැන් අපි නම් පුරුදු වෙලා තින්නේ එකම රටාවකට දැන් කියන්නේ. ඇයි? එකම රටාවකට කියලාවත් මේ ගානටවත් ගොඩ එන්න බැරි නං. විවිධ රටාවලට කිව්වොත් කොහොමත් බෑනේ. එක එක විදිහට කිව්වොත් කොහොමත් මේ කියන්නේ. එකම රටාවකට කියලා කිව්වත් අනිත්‍යයි කිව්වම මොනවද අනිත්‍යයි කියලා අහුවම විම්බලා ගන්නවනะ. අනාත්මයි කිව්වම මොකද්ද අනාත්මයි කියලා අහන්නේ. අනාත්මයි කියලා කියන්නේ මොකද්ද කියලා අහුවම ඒකට බිම්බලා ගන්නවනම් එකම රටාවකට කියලා. විවිධ රටාවලට කිව්වොත් එයාට කොහොමත් ධර්මයේ ඇතුළට යන්නේ. එහෙනම් පළවෙනි එක තමයි පංචස්කන්ධයේ දුකේ පංචස්කන්ධයේ පැවැත්ම දුක. දුකේ පැවැත්ම පංචස්කන්ධයේ කෙරෙහි කෙලස් පවතින එක. දෙකයි. ඒක ඒක දරාගන්න එක සම්මා දිට්ඨිය. ඒකට කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියට අයිති දෙවෙනි එක තමයි දැන් මගේ කතාව තමයි ඔය. භික්ෂුව වුණත් බණ කියද්දී ඒක දකින්න ඕන. ශ්‍රාවකයොත් ඔයාලා බණ අහද්දී මේ මට කියන්නේ ඔය හාඳුරෝ. මේ කාටවත් නෙමෙයි කියන්නේ, ඔය මං ගැනමයි කියන්නේ. මගේ කතාවමයි කියන්නේ, වෙන මිනිහෙකුට නම් නෙමෙයි ඔය කියන්නේ. වෙන ස්ත්‍රීකටවත් පුරුෂයෙකුටවත් මටමයි ඔය කියන්නේ. එහෙමයි බලන්න ඕන. සමහර අය කියනවා ඔය කිව්වේ මටවත්ද දන්නේ. එහෙම කියලා කියනවනේ ඕකොල්ලොන්ට තමයි කියන්නේ. දැන් සමහර අය කියනවනේ මට නිකන් සැකයි, ඔය මං ගැනවත්ද දන්නේ කිව්වේ. මම නම් වසන් කරන්නේ නෑනේ. කෙලින්ම කියනවා. අඩුපාඩුවක් දැක්කම බණේදිම කියනවා. කෙලින්ම කියනවා. එහෙම අමනාප වෙන අයත් ඉන්නවා. මම හිමීට ඒ වෙලාවේ ඉන්නවා පාඩුවේ. බණේදි කියනවා. පාඩුවේ ඉන්නවා කියන්නේ ඒ වෙලාවට උත්තර බැඳලා වැඩන්නේ නෑනේ. කිව්වට අහන්නේ. තේරුම් ගන්නෑ. ඉතින් බණේදිම කියන. එතකොට යාට වැටෙනවා මට මං ගැනවත්ද දන්නේ ඔය කියන්නේ. ඉතින් වාගෙන තමයි ඔය කියන්නේ. ඒ නිසා ඔය පින්නතුන්ලා මේ බණ ඔයා ගැනමයි කියලායි හිතන්න ඕන. ඔය නම් මම අන්න ඒක සම්මා දිට්ඨියටයි දෙවෙනි කොටස. මේ පංචස්කන්ධයේ දුක එක මගේ කතාව. පංචස්කන්ධයේ කෙරෙහි තණ්හාව කෙලස් ටික පවත්වන එක දුකේ පැවැත්ම. කාගේ දුකේ පැවැත්මද? මගේ දුකේ පැවැත්ම. කාගේවත් නෙමෙයි මේ මගේ දුකේ. එතකොට මම දුකේ පවතින විදිය තමයි මේ අරු කියන්නේ. ඒතර අපි කැමති දුකෙන් මිදෙන්නනේ. මිනිහේ දුකට කැමති නෑනේ. මිනිහේ කැමති දුකෙන් මිදෙන්න. එතකොට යම් මිනිසෙක් දුකෙන් මිදෙන්න කැමති නම් එයා කරන්න ඕනේ මේක හොඳට අහගන්න එක. නැත්නම් දුකෙන් මිදෙන්න වෙන විධික්‍රමයක් නෑනේ. හොඳට අහගන්න ඕනේ. ඕක තමයි සම්මා දිට්ඨිය දෙක. මේ ඒ කියන්නේ පංචස්කන්ධයේ පැවැත්ම දුක එක මගේ කතාව. පංචස්කන්ධයේ කෙරෙහි මං අද කෙලෙස් හැදුවොත්, කෙලෙස් නඩත්තු කළොත්, කෙලෙස් මත පීඩා හිටියොත් මොකද්ද වෙන්නේ මට? අනාගත මගේ දුකේ පැවැත්ම. ආමඳුරුන්ගේවත්, රටේවත්, දරුවන්ගේවත් නෙමෙයි මගේ දුකේ පැවැත්ම. එතකොට මගේ දුක හදාගන්නේ කවුද? මම. දරුවගේ දුක හදාගන්නේ දරුවා. ඉතින් දරුවගේ දුක වලට නසන්න බෑනේ. දරුවගේ දුක නසන්න පුළුවන්ද? මේ හොඳට බත් ටික උයලා රස්නෙට බත් කැවුවා කියලා නසන්න බෑ. හොඳ රස්නෙට පුතේ එන්න අම්මා ඔයා කන්න කැමති විදියට මුයලයි අද තියෙන්නේ කියලා කිව්වා කියලා දරුවගේ දුක නසන්න පුළුවන්ද? නසන්න බෑ. ඇයි? දරුවගේ දුක නසන්න ඕන දරුවා මිසක් අම්මා නෙමෙයි. අන්න ඔහොම බලනකොට ඔයාලට තේරෙනවා උඹ කරගත්තෙම උඹට, මං කරගත්තෙම මට වගේ එකක් එනවා ඔළුවට. එතකොට ඔයාලට අනුන්ගේ දුක නසන්න කියලා හිතාන නිදිවරන්න හිතෙන්නේ නැහැ. එයාට හිතෙන්නේ නිදා ගන්නයි. කෙනෙක් කෙනක මග බලන් ඉඳ හිතෙන්නේ නැහැ. අනේ තවම නෑ, දරුවෝ නෑ කියලා මග බලන්න එපා. ඔය එන වෙලාවක ඇවිල්ලා බෙල් කරාම දොර අරිනවා එච්චරයි. අනික නිදිවරාගෙන හිටියා කියලා දැන් දරුවා එකපාරම ඉනවද? නෑ දැන් අම්මා දොර අරගෙන බලාගෙන ඉන්නවා දොර ළඟට වෙලා දරුවා එනකම් දරුවා එන්නේ බස් එකේ නේ වෙලාවට ඒ ඉගිලිලා ඉන්නේ ඔය එන වෙලාවක ඇවිල්ලා බහැලා එයි අනේ කරදරයක් වෙයිද දන්නේ ති කරදරයක් වුණා කියලා මෙයා මේ ගේ මුල්ලට වෙලා මක් කරන්නද බුරුවර බලන්න එපා පාර පින්න ඒ විශේෂයෙන්ම අම්මලාට කියන්න ඕන විවාහ වෙලා යන දරුවෝ දිහා නම් බලන්න මෙපා හැරිලවත් බලන්න එපා ඇයි එයා එයාගේ ලෞකිකයා ඉන්නේ දැන් එයාට එයාට කියලා ජීවිතයක් තියෙනවා එයා ඒක අග්‍ර දෙයක් විදියටයි භුක්ති විඳින්නේ ටික කාලයක් ඒ නිසා ඔය භුක්ති විඳ ගත්තාම ඒ නිසා අම්මලා ඉක්මනට පැත්තකට වෙන්න ඕන නිදි වරන්ඩ හොඳ නැද මට එක අම්ම කෙනෙක් කිව්වා මම මේ අනේ ස්වාමිනාංශ මගේ දුව විවාහ වෙලා ගිය දවසේ මට නිින්ද ගියේ නැහැ කිව්වා ඉතින් මම මේ තේ වක් කරනකොට මහත්තයා ඇහුවකෝ ඇවිල්ලා ඇයි ඔය ආවුදෙම්ම තේ හදන්න කිව්වම මං මේ දුවට තේ හදන්න කිව්වම ඇයි ඔයාට මතක නැද්ද ඊයේ වෙඩින් එකනේ කියලා කියනකොටලු සිහිය උපදින්නේ එච්චරට යගලු අවුල්ලා එච්චරට යගේ ඔළුව අවුල්ලා ඒ කියන්නේ අද දුව නැහැ කියලා යගේ ඔළුව සිහිය ඉන්නේ නැහැ ඔළුවට ඒ කියන්නේ එච්චර යාට නිකන් මනස අවුල් වෙලා ඇයි ධර්මයක් නැහෙනි දරුවෝ විතරයි ඉන්නේ ධර්මී නැහැ එහෙම වුණාම ඔහම අවුල් වෙනවා එදා තමයි අම්මා හොත්තටම නිදියන්නු නැයි අද තේ හදන්නවත් නැහෙනි කියලා එයා වෙනදා නැගිටින්නේ හතරට නම් හය වෙනකන් හොඳට එදාට නිදා ගන්න පුළුවන් මට්ටමට ඉතා දා ගන්න ඕන. අනේ ආයෙනම් මේ පැත්තේ බලන් ඉපා කියන මට්ටමට ඉන්න ඕන. ආවත් වැඩි ආ කොහොමද කියලා කෑම කණ්ඩ දීලා යවනව හැර ආගිය මුල ගිය විස්තරවත් හොයන්න නම් යන්න එපා. මං කියන්නේ නිවන් දකින්න අදහසක් නිකන් සක්කාය දිට්ඨිය කඩන අදහසක් සෝවාන් වෙන්න හිතෙනවා නම් බලන් ඉපා. එයි බලන් දෙපා කියන්නේ ඉතින් ඔයා බැලුවා කියලා ලොකු දෙයක් කරන්න බෑ. තම තමන් ගෙනාපුවා තමයි ඔය අරගෙන යන්නේ. තම තමන් ගෙනාපුවානේ. ඉතින් තම තමන් ගෙනාපුවා නම් කරන්න දෙයක් නෑ. එහෙනම් මතක තියාගන්න එක දෙයක්. පංචස්කන්ධයේ දුක, පංචස්කන්ධයේ පැවැත්ම දුක. දුකේ පැවැත්ම පංචස්කන්ධයේ උපාදානෙ වෙන එක. පංචස්කන්ධයට තණ්හා කරන එක. පංචස්කන්ධය මම මගේ කියලා හිතන එක ඒවට නිකලස් කියන්නේ. ඒ ටික තමයි දුකේ පැවැත්ම. එතකොට මේ පැවැත් එනම් මතක තියාගන්න දැන් අපි කාරණා තුනක් කිව්වා. මේ හොත්තට ඔළුවට ගන්න මේ රටාවට විමසන්න. විමසනකොට විමසන සම්මා දිට්ඨිය පිරෙනවා. ඊළඟට තමයි මාර්ග ඥානය අපි හදන්නේ. ඊළඟට තමයි සක්කාය දිට්ඨිය කැඩෙන්නේ. එතකොට මේක ඇතුලේ පියවර කීයක් තියෙනවද? තුනයි තියෙන්නේ. සම්මා දිට්ඨිය ඇතුලේ පියවර ගොඩාක් කීපයක් තියෙනවා. සාමාන්‍ය පියවර 10ක් විතර කියන්න ඕන. සමාධිට්ටිය ඇතුලේ පීවර කීපයක් තියෙනවා. මේවා ප්‍රායෝගිකයි. මේවා කළොත් නිවෙනවා පින්වත්. මේවා කළොත් නිවෙනවා. ඉතින් මේවා කරන මිනිහෙක් නිවෙන්නේ නැතුව ඉන්න විදියක් නැහැ. එයා නිවෙනවා. එයා නිවෙන්නම ඕන. නිවෙන්නම ඕන. එතකොට එනම් කතා තුනයි, සාකච්ඡා තුනයි, පීවර තුනයි. හැබැයි පළවෙනි පීවර ගැන තමයි අපි මේ කියන්නේ. හැබැයි මේ සම්මාදිට්ටි උපදින්න වටපිටාව හැදෙන්න මෙයා බුදුරජාණන් වහන්සේ තමන්ගේ හදවතට වැඩම කරගන්න ඕනේ. ඇයි? සම්මාදිට්ටි උරුමක් කරුවා බුදුරජාණන් වහන්සේ. මේ භික්ෂුන් වහන්සේලා අද බණ කියනවා තමයි. මේ අපි ධර්මී කියනවා ධර්මාසින්දල අපේව වගේ. සැබෑ හිමි කරුවා බුදුරජාණන් වහන්සේ. දැන් අපි මේ බණ කිව්වට පින්නොත් අපි මොනවද දාන්නේ? අපගේ ශාස්ත්‍රුන් වහන්සේ නෙමෙයි දන්නේ. අපගේ බුදුරජාණන් වහන්සේ නේ මේ වගේ මිහිරි කතාවක් වදාළේ. එහෙනම් සම්මා දිට්ඨියත් මාර්ග ඥානියත් සක්කාය දිට්ඨි දුරු වීමත් කියන අත්දැකීම් තුන තමයි අපේ ඔළුවේ රැවුපිලි රැවු දෙන්න ඕන. සම්මා දිට්ඨියට අදාළ කොටස් කීපයක් තියෙනවා. පළවෙනි ඊට කලින් මෙයා බුදුරජාණන් වහන්සේ ඇතුළට වැඩම කරගෙන ඉන්න ඕනේ. පිහිටන්නෙම නෑ ධර්මයේ නැත්තම්. මේ ධර්මය පිහිටන්නෙම නැහැ. පින්වත්නි අපි අපිට ඕන විදියට මේ බුදුරජාණන්සේගේ ධර්මයේ හරෙවොත් පිහිටන්නේ නැහැ. ඒකයි අපි ඉස්සල්ලා දේශනාවකදී මම කිව්වා දේවදත්ත භික්ෂුව 500ක් භික්ෂුන් වහන්සේලා අරන් ගිහින් අනිත්‍ය ගැන කිව්වට කිසිම භික්ෂුවක් මඟ ඵල කරා ගියේ නැහැ. අර 500ක් කියන්නේ දේවදත්ත හඳුරු එක්ක පංච වරයක් එයා ඉල්ලුවානේ. සියලු භික්ෂුන් පින්න පාතින් ඉන්න ඕන, සියලු භික්ෂුන් පාන්සිකූලික සිවුර දරන්න ඕන, සියලු භික්ෂුන් නිර්මාංශ වෙන්න ඕන වගේ පංචවරයක් ඉල්ලුවානේ බුදුරජාණන් සෝදාලනේ. ඔපෝ ওই විදිහට ඉන්න ඕනේ නැහැ කියලා. මොනවද දේවදත්ත ඔය කියන්නේ? ඔහොම ඉඳලා කොහෙද නිවන් දකින්නේ? ඔච්චර ඔය අන්තගාමීව ඉන්න ඕනේ මගේ ශ්‍රාවකයෝ කියලා බුදුරජාණන්සේ ශ්‍රාවකයන්ට පහසු හැදුවනේ. එතකොට අර දේවදත්ත භික්ෂුවක මෙන්න ඕගොල්ලන්ගේ ශ්‍රමණ බවත් බුදුරජාණන්සේ මෙන්න එයාගේ සිල්. මේ මම අදි සීලයක් පින්නවා, මෙන්න සීලයට කරහනවා කියලා බුදුරජාණන්සේ ගැන කිව්වා. කියනකොට අලුතින් පැවිදි වෙච්ච 500ක් වා ඇත්ත ඇත්ත මේ දේවදත්ත හරු කියන එක ඇත්ත කිව්වා. බුදුරජාණන්සේ දිහා බල්ලා කිව්වා, මේ දේවදත්තාරු කියන එක ඇත්ත, බලන්නකෝ මේ දේවදත්තාරු හොඳ පාරිශුද්ධ සීලයක් පෙන්නනවා බුදුරජාණන්සේ ගරහනවා නේකට. එහෙනම් මේ දෙන්න අතරින් බුද්ධත්වයේ ප්‍රකට වෙන්නේ දේවදත්තාරුට. දේවදත්තාරුන්ගේ සීන සිල් බුදුහාරුන් ළඟ නැහැ කියලා හිතුවනේ. ඒ මිත්තල මොකද කළේ? බුදුරජාණන්සේ පෙනිපෙනී 500ක් දේවදත්තාරුන්ගේ පස්සෙන් ගියා. එහෙනම් මේ කාලේ අධර්මයට යනවා කියන එක අහන්න දෙයක් නෙමෙයි. ඒ කාලේ එසේනම් මේ කාල ගැන කවර කතාවද? එහෙනම් මේ කාල මහාචාර්යවරු ආචාර්ය උපාධි තියෙන අය බුදුහාරු ලංකාවේ පහළ වුණා කියනකොට ගියාට ඔගොල්ලෝ කලබල වෙන්න එපා. ඇයි මේ බුදුරජාණන්සේ පෙනෙද්දී 500ක් ගියාලුනේ? අදි සීලේ දේවදත්ත භික්ෂුව පිණිසයි කියලා. සීලේ තුල අදි සීලයක් බුදුරජාණන්සේට සාධාරණ නැහැ කියලා 500ක් ගියාලු. ඉතින් එහෙම ගියා නම් ඉතින් ඒක සාමාන්‍ය දෙයක් ඇත්තට. ඒ භික්ෂුන් වහන්සේලාට මේ දේවදත්ත හාමුදුරුව අධර්මී කිව්වේ නෑ එදා වුණාට. ඒ කරගෙන ගිහින් කිව්වේ අනිත්‍ය ගැනමයි, දුක ගැනමයි, අනාත්මී ගැනමයි කිව්වේ, පංචස්කන්ධය ගැනමයි කිව්වේ, ආයතන ටික ගැනමයි කිව්වේ, ධාතු ස්වභාවය ගැනමයි කිව්වේ, වෙන මොකුත් නෙමෙයි කිව්වේ, ඒව ගැනමයි කිව්වේ. නමුත් එකම එක භික්ෂුවක්වත් සෝවාන් වුණාද? මඟඵල කරා ගියේ නෑ. කිව්වේ ධර්මය. එයා කිව්වේ ධර්මය. අධර්මය කියලා නෑ. අධර්මවාදී බොහොම නොහොබිනා වැඩක් තමයි මේ භික්ෂුවක අතින් නොවිය යුතු දෙයක්, අසත්පුරුෂ වැඩක් කෙරුණේ. නමුත් එයා කූටාගාර ශාලාවේදී කිව්වේ ධර්මය. මේ ඉතින් භික්ෂුන් වහන්සේලා එකට සාදුකාර දුන්නා මිසක් එක මිනිහෙක්වත් සෝවාන් උනේ නෑ. පස්සේ මේ ආනන්ද සාරිපුත්ත මහරතනස් වැඩිය නිතන්ට බුදුරජාණන් වහන්සේ වදාළ මේ සාරිපුත්ත ඔය පැවිද්ද අලුත් අලුත් අය, ඉතින් එයාලට ධර්මය නැති වුණොත් මැරිනෝ. එයාලගේ ජීවිතය ඇතුලේ ධර්මයක් හරියට නොවැඩුණොත් ඒගොල්ලන්ට පවතින්න බෑ. ඒක හරියට මේ පොඩි වසු පැටව වගේ ඔය අලුත් පැවිදි වෙච්ච අය. ඔය තරුණ කොල්ලෝ ඇවිල්ලා මහණ වුණාට ඔය කොළු ගැටව හරියට මේ තරුණ වසු පැටව වගේ, අලුතින් උපන් වසු පැටව වගේ. මව් ඇස්සියගේ රැකවරණේ ලැබුණ නැත්තම් මැරිනෝ. ඔය යෝන් වියේ පැවිදි වෙලා ආගන්තුක ආපු අය පොඩි පැලෑටි වගේ, පොඩි පැල මරුස්ස ගස් වගේ නෙමෙයි, පොඩි පැල. වතුර නොලැබුණොත් මැරිනෝ. ඉතින් සාරිපුත්ත, මේ භික්ෂුන් වහන්සේලාට අපි අනුකම්පා කරන්න ඕන කියලා බුදුරජාණන්සේ වදාළ වදාරපෝ අනා අර ස්වාමීන් සාරිපුත්ත අනු තේරුණා මේ 500ට අනුකම්පා කරන්න කිව්වේ ගිහින් කතා කරන්න කියන එකයි කියලා ගියා. ඉතින් දේවදත්ත භික්ෂුව හිතුවේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේව අතහැරලා මේ අපගේ සාරිපුත්ත හාමුදුරුවෝ එයාගේ පැත්තට ආවගේ, එයාට දැනුනි ඒ පැත්තටම ආවනේ. එතකොට අර බුදුරජාන් වහන්සේ සාමාන්‍ය ධර්ම කතාව කරලා අන්තිමටම කියනවනේ සාරිපුත්තයන් වහන්සේට බණ කියන්න කියලා. අතරමැදදි කියනවා එහෙම, සාරිපුත්ත මේ සංඝයාට ධර්මින් අනුග්‍රහ කරන්න කියලා බුදුරජාන් වහන්සේ කියනවා. ඒ වගේම ඒක දකින්න ඇතිනේ මේ මේ පැවිද්දා, ඒක දකින්න ඇතිනේ. ඒ දැකලා අත්දැකීමට කිව්වා, මා මේ සාරිපුත්ත ඇවිල්ලා ඉන්නේ, සාරිපුත්ත මේ බණ කියන්නේ මේ සංඝයාට කිව්වා. අර උද්දච්චකම තියෙනවනේ මාන්නක්කාරක. හැබැයි අපි දේවදත්ත හඳුරුන්ටවත් කරහන්න හොඳ නැහැ. කවදාවත් ඒ සන්නසට කරහන්න හොඳ නැහැ. ඇයි? බුදුරජාණන් වහන්සේ වදාළනේ භාග්‍යතුන් වහන්සේගේ මුව මඩලින්ම අනාගත කාලි පසේ බුද්ධත්තයෙන් මේ දේවදත්ත පිරුණම් පානවා කියලා ඔයාලා ගැන කියලා තියෙනවද කවුරුහරි? අපි ගැන කිව්වද කවුරුත් මේ මේ බය වෙන්න එපා, ඔය අනාගතේ මෙහෙම මේ භික්ෂුවක් මේ සෝවන් වෙනවා, මඟඵල ලබනවා, රහත් වෙනවා, මිහාවල් උපාසිකාව රහත් වෙනවා කියලා භාගතුනාද අපි ගැන කිව්වේ නෑනේ. හැබැයි දේවදත්ත හරු ගැන කිව්වා. එහෙනම් ඒ බුදුරජාණන් වහන්සේ දේවදත්ත ස්වාමීන් වහන්සේට ස්ථානගත කරලා ඉලක්කගතව පිරිනුවම් පාන විදිය ගැන හරියටම කියලා තියෙනවා. හැබැයි අපි ගැන එහෙම එකක් කියලා නෑ. අපි ඉතින් කොයි පැත්තට වැටේද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා දේවදත්ත හාමුදුරන්ට අපි කවදාවත් මුකුත් කියන්න හොඳ නැහැ. අන්ති අනාගත පසේ බුදුරජාණන් වහන්සේ නමකට ගැරහුවා වෙනවා. අනාගත පසේ බුදුරජාණන් වහන්සේ නමකට ගැරහුවා වෙනවා. අපි වඳින්නේ අතීත අනාගත වර්තමාන කියන තුන් කාලීටමයි ඉතින් නිකලෙ සුතුමන්ටනේ. අපි එහෙම නෙමෙයිද වඳින්නේ? ඒවනි වඳින්නේ. ඒ කියන්නේ පින්නේ නැද්ද? ඒච බුද්ධා අතීතාච. අතීත බුදුවරුන්ටත් වඳිනවා. ඒච බුත අනාගත. අනාගත බුදුවරුන්ටත් වඳ. පච්චුප්පන්නංච ඒ බුද්ධා. දැන් බුදුරජාණන් වහන්සේලාටත් වඳිනවා. අහං වන්දාමි සබ්බද හැම කල්ලි වඳිනවා හැම කල්ලි. එතකොට අපි අද දේවදත්තයා කියලා කිව්වොත් එහෙමනි සමහර අය කියන්නේ කිව්ව අනාගත පසේ බුදුරජාණන් වහන්සේ නමකටත් ඒ ගරාව යාන්තම් හරි යන්න පුළුවන්. ඒක අනවශ්‍ය එකක්. ඒක ඔබේ නිවන් මඟ ප්‍රමාද වෙන්න බලපාන්න පුළුවන් දෙයක්. කවදාවත් ඒක කරගන්න එපා. එහෙම කරන්න එපා ඔය පින්නතු. එතකොට දැන් එහෙනම් අපි බලන්න ඕන සම්මා දිට්ඨියට අයිති කොටස් ගැන නිය කතා කරන්නේ. එතකොට දැන් අර දේවදත්ත භික්ෂුව ධර්මී කියද්දී, අනිත්‍ය ගැන කියද්දී, අනාත්මී ගැන කියද්දී, සෝවාන් නොලබපු 500ක් සාරිපුත්තහරෝ ඒ කතාවම කියද්දී සෝවාන් වෙන එකෙන් පේන්නේ මොකද්ද? සාරිපුත්තයන් වහන්සේ ධර්මයේ වදාළේ ශාස්ත්‍රූ ගෞරවයෙන්. සාරිපුත්තයන් වහන්සේ ධර්මී කිව්වේ ශාස්ත්‍රු ගෞරවයෙන්. නම් දේවදත්ත භික්ෂුවගේ ශාස්ත්‍රු ගෞරවය එයා ශාස්ත්‍රු කියලා ඉතන කිව්වේ. එහෙනම් බුදුරජ මේ ඔක්කොටම කලින් තියෙන්න ඕන දෙයක් මොකද්ද? ශාස්ත්‍රුන් වහන්සේ ඇතුළට අරගෙන තියාගන්න. එතකොට ශාස්ත්‍රුන් වහන්සේ ඇතුළේ ඉන්නවා නම් එයාගේ ඇතුළේ කුණු නැහැ. කුණු නැහැ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න බුද්ධ මන්දිරයට ගියාම අපේ හිතේ රාගය නැහැ. ද්වේෂයක් නැහැ. මෝහයක් නැහැ. ඇයි? බුද්ධ මන්දිරයේදී ගතිය එන්නේ අපිට. කෙලෙස් වලට අවකාශය, කෙලෙස් නැතුවා නෙමෙයි. පින්වත්නි අපේ සිත තුළ කෙලෙස් වලට අවකාශය එන්නේ නැහැ පින්වත්නි. ඒ නිසා අර බුදුරජාණන්සේ ඇතුළට පමුණුවා ගැනීම, වැඩමවා ගැනීම ධර්මීය දියුණු කරන කෙනාට මහ පුදුමාකාර නිවන් මඟ වඩාගෙන යන කෙනෙකුට පිටු බලයක්. හරි. එතකොට එනම් පළවෙනිය මොකද්ද? පංචස්කන්ධේ පැවැත්ම දුක. පංචස්කන්ධයේ කෙරෙහි කෙලෙස් ටික පවතින එක දුකේ පැවැත්ම. දැන් යාට යයි. එතකොට කෙලෙස් ටිකටයි අභියෝග කරන්න ඕන. මෙහි වෙන අඩුපාඩු හදන්න පුළුවන්ද? නෑ. දරුවගෙත් කෙලෙස් ටික හැදුනොත් විතරයි දුක නිරුද්ධ වෙන්නේ. දැන් අපි දරුවට කෙලෙස් නිරුද්ධ කරන පාරක් උගන්න නැත්නම් අම්මා මොනවද දුන්නත් වැඩක් නෑ. ඒ දරුවට දුක නිමා කිරීමට ජවයක් නැහෙනි. අපි කැමති නැහෙනි අපේ දරුවා දුක මත පිහිටා ඉන්නවට. එහෙනම් අපි දෙන්න ඕන චතුරාර්ය සත්‍යයයි දරුවට. ආර්ය ශ්‍රාංගික මාර්ගයයි දෙන්න ඕන. සම්මා දිට්ඨියයි ඒ දරුවට දෙන්න ඕන. සම්මා දිට්ඨිය දුන්නොත් ඒ දරුවට අනේ යාට කවදාවත් වරදින්නේ නැහැ. සම්මා දිට්ඨිය දුන්නොත් එයාට වරදින්ට විදියක් නැහැ. එහෙනම් පින්වත්නි මේ විදියට ඔයාලා ඔයාලගේ ජීවිතේ විමසන්න, දකින්න, තේරුම් ගන්න, අඳුන ගන්න. එහෙනම් පළවෙනි එක තමයි පංචස්කන්ධයේ දුකේ පැවැත්ම දුක. පංචස්කන්ධයේ පැවැත්ම දුක. දුකේ පැවැත්ම පංචස්කන්ධයේ කෙරෙහි කෙලෙස් පවතින එක. එහෙනම් දුක පංචස්කන්ධයේ මත යැපෙනවා. පංචස්කන්ධයේ කෙලෙස් ටික මත යැපෙනවා. කෙලෙස් ටික මෝරන්න මෝරන්න දුක වැඩෙනවා පින්වත්නි. ඔන්න ඔය අන්‍යෝන්‍ය සම්බන්ධය, අන්‍යෝන්‍ය සම්බන්ධය දකින්න එක මොකද්ද? අන්‍යෝන්‍ය සම්බන්ධය දකින්න එක සම්මා දිට්ඨිය. හැබැයි සම්මා දිට්ඨියට තව පියවර කීපයක් තියෙනවා. මොකද්ද? තමන්ගේම පංචස්කන්ධයේ පැවැත්ම දුක බව දකින්න එකත්,
මට මගේ පංචස්කන්ධය කෙරෙහි කෙලෙස් ටික අවිද්‍යාව මම මගේ කියන හැඟීම නඩත්තු වෙන්න අනාගතයේ දුක වැඩෙනවා කියලා දකින්න පුළුවන් නම් ඒක සම්මාදිට්ඨියේ දෙවැනි පියවර සම්මාදිට්ඨියේ තුන්වැනි පියවරක් තියෙනවා මොකද්ද අතීත පංචස්කන්ධයේ ඇසුරින් දුක මෝරපු විදියත් අනාගත පංචස්කන්ධයේ ඇසුරින් දුක මෝරන විදියත් වර්තමාන පංචස්කන්ධයේ ඇතුලේ මම මගේ ආත්මය කියන ගතිය නඩත්තු වෙන තාක්කල් දුක මෝරන විදියත් අපට දකින්න පුළුවන් නම් අන්න ඒක තමයි සම්මාදිට්ඨියේ තුන්වැනි පියවර සම්මාදිට්ඨියේ තුන්වැනි පියවර මොකද්ද අතීත අනාගත වර්තමාන කියන තුන් කාලය තුලම පංචස්කන්ධයේ පැවැත්ම දුකමයි දුක මෝරන්නේ දුක වැඩින්නේ දුක සංවර්ධනය වෙන්නේ දුකේ පැවැත්ම තහවුරු වෙන්නේ පංචස්කන්ධයේ පිළිබඳ මම මගේ ආත්මය කියන උපය සහගතකම නඩත්තු වන තාක්කල් කියලා තුන් කාලයටම බලන හැකියාව තියෙන උන එක තමයි සම්මාදිට්ඨියේ තුන්වෙනි එක පින්වත්නි. ඒක තමයි සම්මාදිට්ඨියේ තුන්වෙනි එක. ඊට පස්සේ ඔය පින්තුන්ට සම්මාදිට්ඨිය හතරවෙනි එකක් තියෙනවා. හතරවෙනි එකක් තමයි මේ පංචස්කන්ධයේ දුක මෝරණ රටාව අපි දකින්න ඕන. මොකක් මතද පංචස්කන්ධයට අවකාශය ඕන. පංචස්කන්ධයට අවකාශය ඕන. මොකද්ද පංචස්කන්ධයට අවකාශය? තුන් ලෝකය. කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය. පංචස්කන්ධයට අවකාශය. හැබැයි කෙනෙක් කියන පුළුවන් ඔක්ක කියනකොටම නෑ නිතින් පංචස්කන්ධයටම අවකාශය නෑ. සමහර තැන් තියෙනවා ස්කන්ධ පහක් පවතින්නේ නෑ. සමහර තැන්වල පවතින ස්කන්ධ හතරයි. අපිට ඒකට කියනවා චතුෝකාරික භවය කියලා. සමහර තැන්වල පවතින ස්කන්ධ එකයි. ඒකට අපි කියනවා ඒකෝකාරික භවය කියලා. සමහර තැන් තියෙනවා පංච ස්කන්ධ පහයි. පංචෝකාරික භවය. දැන් අපි ඉන්නේ ඒකේ. අපිට තියෙනවා පංචස්කන්ධයක්ම. මෙහි නිවන් දකින්න ලේසි එකනේ. පින්වත්නි නිවන් දකින්න කෙනෙක් පංචස්කන්ධයේම අනිත්‍ය අනාත්ම වශයෙන් දැකීමෙන් පංචස්කන්ධයේම ඇසුරු කරගෙන කෙලෙස් කැඩීමෙන් තමයි නිවනටපත් වෙන්නේ. සමහර බ්‍රහ්ම ලෝක තියෙනවා. ඒගොල්ලන්ට ස්කන්ධ පහම නැහැ. නමුත් ස්කන්ධ පහම විදර්ශනා නුවණින් දැකීමෙන් තමයි නිවනටපත් වෙන්නේ. එතකොට යාළට අත් නොදකපු දෙයක් ගැන තමයි උපකල්පනී කරගන්න වෙන්නේ. එයා අත්දකලා නැහැ. විතානක පින්නත් රූපස්කන්ධය ගැන අත්දැකීමක් නැහැ. නමුත් රූපස්කන්ධයත් විපස්සනා කරන්න ඕන නිවනටපත් වෙන. එතකොට යා අත්නොදකපු රූපස්කන්ධයේ අනුමාන මාත්‍රින් උපකල්පනය කරගෙන හිතින් කොට නගා අපි නේ අපි දන්නවා රූපයේ දුක. ඇයි මේ පවත්න්නේ අපේ රූපේ? අපේ මේ රූපේ පැවැත්ම මත දුකේ සම්භවය ගැන අපි දන්නේ නැද්ද? පින්නත් අපි දන්නෝනේ. ඇයි මේ රූපේ අදත් නඩත්තු කරන ගමන්නේ මේ බණ අහන්නේ බණ කියන්නේ? එතකොට මේකේ තියෙන අවුල් වියවුල් ව්‍යාකූලතා සංකූලතා ඔක්කොම අපි දන්නේ නැද්ද? දන්නවා. අර වගේ කෙනෙකුට යාට මේ සංකූලතා ව්‍යාකූලතා ඔක්කොම යාට දරා ගන්න වෙන්නේ කොහමද? උපකල්පිතව. උපකල්ප. එතකොට මේ දුක නිරුද්ධ කරන්න ලේසි නෑ. ඒ කියන්නේ දුක දකින්න කෙනායි දුකෙන් නිදහස් වෙන්නේ. දුක වළඳන කෙනෙකුට දුකෙන් නිදහස් වෙන්න ලේසි නෑ. ඇයි? එයා දුකේ දිග පළල දන්නෝ. ඒ කියන්නේ දිව්‍ය ලෝකවල දුක නිරුද්ධ කරන අය දිව්‍ය ලෝකෙ මිහිටින්නේ දුක ඉවර කරන්න. දිව්‍ය ලෝකෙ මිහිටින්නේ ඇයි? දුකේ දිගපළල දන්නවා. දුකේ සීමාමායි මේ අය පින්වත්නි දන්නවා. දුකේ සීමාමායි මෙයල හොඳට දන්නවා. ඉතින් දුකේ සීමාමායි දන්න කෙනෙකුට දුකෙන් නිදහස් වෙන්න ලේසි. දුකේ සීමාමායින් දන්නේ නැති වුණත් ඒ සීමාමායින් දැනගැනීමෙන්ම නම් දුක ඉවර වෙන්නේ. එයාට ඒ සීමාමායින් අනුමානෙට ලකුණු කරගන්න වෙනවා. දුකේ සීමාමායින් එයාගේ අත්දැකීමක් නෙමෙයි. එයාට අනුමානෙට ලකුණු කරගන්න. අනුමානෙට ලකුණු කිරීම අවිනිශ්චිතයිනේ පින්වත්. නිශ්චිත නැහැනේ. අන්න ඒ නිසා මෙහි දුක නිමා කරන්න ලේසි. ඔයාලට දුක දැනින්නේ, දුක තේරෙන්නේ, දුක වැටහෙන්නේ, ඔය දුක වළඳන්නේ දුකේ නිමාව පිණිස කියලා හිතන්න. දුක වැඩියෙන් දැනෙනකොට, දුක වැඩියෙන් තේරෙනකොට, දුක වැඩියෙන් වළඳන්ට වටපිටාව හැදෙනකොට චතුරාරි සත්‍ය අවබෝධයට මේක පහසුවක් කියලා හිතන්න. චතුරාරි සත්‍ය අවබෝධයට පහසුවක් කියලා හිතන්න.
ඇයි ඒ දුක ඔයාගේම අත්දැකීමක් වෙනවනේ පින්වත්නි. පින්වත්නි දුක මට මගේම අත්දැකීමක් නං. දුක මට මගේම අත්දැකීමක් නං. ඒ අත්දැකීම ඇතුලේ පින්වත්නි මට නිදහස් වෙන්න කොච්චර ලේසිද. ඒ දුකින් මිදෙන්න මට කොච්චර පහසුද පින්වත්නි. හරිම පහසුයි. හරිම ලේසි. ඒ පහසුව කොයිතරම්ද කියලා කියාගන්න බෑ. ඒ නිසා ඔයාලා දුක දැනෙනකොට අඬන්න මිපා. දුකට හිනා වෙන්න පින්වත්නි. දුකෙන් මිරිකිච්ච ජීවිතයක් සිනාවෙන් ඒ දුක දෙස බලන්න. සිනාවෙන් බලන්න බලන්න දුක කියලා එකක් හිතට දැනින්නේ නෑ. දුක නෑනේ. දුක ඉස්සරහා hina වෙනකොට දුක කියලා එකක් නෑනේ. දුක කියන එක දැනින්නේ Tamange ඇතුළටනේ. හෘද සාක්ෂියට ඒකට hina වෙන්න පුළුවන් නා. දුක නෑනේ. ඒ නිසා පින්වත්නි කඳුල සහ සිනහව අතර කෙස් ගහක විතර වෙනසයි තියෙන්නේ. ලොකු පරතරයක් දකින්න එපා. සිනහව සහ කඳුල අතර පරතරේ මහ විශාල පරතරයක් කියලා හිතන්න එපා. කෙස් ගහක් විතර පොඩි එකක් කියලා දකින්න. ඇයි? සිනහවෙන් දුක යට කරන්න. සිනහවත් එක්කම දුක නිරුද්ධ වෙනවා. සදාතනිකව නෙමෙයි, తాවකාලික දුක නෑ. ඒකනේ බුදුරජාණන්සේ අහිමි වීම ඉස්සරහ පවා hinawindi ගෙන්නේ. අර බුදුරජාණන්සේගේ එක පෙර කාලෙක උන්වහන්සේගේ ගන්ධ කුටියට ගිනි තිබ්බාම අරමිනිය කෑ ගහලා hina වුණේ. කට්ටිය කිව්වේ මේ මෙයා දැන් හරිම අවුල් වෙයි. ඇයි මෙයානි ගන්ධ කුටිය හැදුවේ? කොහොමද දැන් මේ මිනිස්සුන්ට කියන්නේ මේ ගන්ධ කුටියට ගිනි තියලා කවුරු හරි මිනිහෙක් හතුරෙක් කියලා? කියන්නේ කොහොමද? එයා ඇවිල්ලා මොකද්ද? බුදුරජාණන්සේ වැඩ ඉඳලාද ගිනි තිනු? නෑ, උන්වහන්සේ වැඩ ඉඳලා නෑ. ආ, එහෙමද කියලා එයා දුවගෙන ගියා එතනට. ඒතුරු වැඩ කරන අය gedare ඉන්න අය පස්සින් ගියායි මෙයාට heart attack එකක්වත් එයි කියලා. ඇයි මෙයා බොහොම ආදර ගෞරවයෙන් හදපු එකනේ. බලාගෙන හිටිය. එතකොට වටේ ඉන්න අය කිව්වා, අනේ ඔබතුමා කලබල වෙන්න එපා. ඔබතුමා කලබල වෙන්න එපා. ජීවිතේ ඉතින් ඔහොමනේ බුදුරජාණන්සු අදාළන්නේ. මේ සුණු විසුණු වෙන ලෝකෙක ඉන්නේ කියලා. බලාගෙන ඉඳි අලු වෙන ලෝකෙක ඉන්නේ කියලා. අවිනිශ්චිත බව ගැන බාගදන ඉතින් මෙයා ගණන් ගත්තේ නෑ ඒව එකක්වත්. මේ හොඳට අප්පුඩි ගහලා කෑ ගහලා hina වුණා. hina වෙලා ය කිව්වේ දෙවෙනි වරත් ගන්ධ කුටියක් හදන්න මට කවුරු හරි පින්නොතෙන් අවස්ථාවක් හදලා. එක බුදුරජාණන් වහන්සේ ධමකට එක ගන්ධ කුටියයිනේ හදන්න හම්බෙන්නේ. මට ගන්ධ කුටි දෙකක් හදන්න අවස්ථාව හම්බෙලා. බලන්නකෝ යා සිනහවින් අර තිබ්බ කොම ගින්දර ටික නිවලා දාගත්ත විදිය. දැන් එළිය ගිනි ගන්නකොට ඔයාලගේ ඇතුළ ගිනි තියාගන්න එපා. අපි හුරු වෙලා ඉන්නේ එහෙමනේ. එළිය ගිනි ගන්නකොට ඇතුළ සිසිල් කරගන්න. ඒ සිසිලෙන් එළිය ගිනි නිවිලයයි. ඕන්න ඕක දර්ශනී කරගන්න ජීවිතේ. ජීවිතේ දර්ශනී කරගන්න. එහෙනම් මේ සම්මාදිට්ඨිය තියෙන ඊළඟ පියවර තමයි අපි මේ කියන්නේ හතරවෙනි පියවර. සම්මාදිට්ඨියේ තියෙන හතරවෙනි පියවර තමයි පින්වත්නි සම්මාදිට්ඨි ශ්‍රාවකයා විසින් යා දකින්න ඕන මේ පංචස්කන්ධයට අවකාශයක් තියෙනවා. අවකාශය මොකක්ද? අවකාශය තුන් ලෝකේ, කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ. එතකොට මේ පංචස්කන්ධය අවකාශයට අරන් යන්නේ මොකද්ද? අවකාශයට අරන් යන්නේ තමා තුල ගොඩනැගෙන අபிසංකාර. එහෙනම් මට කාම ලෝකයේද වළංගු, රූප ලෝකයේද වළංගු, අරූප ලෝකයේද වළංගු කියන එක තීරණය වෙන්නේ මොකක් මතද? මොකක් මතද තීරණය වෙන්නේ? අபிසංකාර මත. අபிසංකාර මත. ඒ අபிසංකාර මත කාම ලෝකේ කොතනද මගේ කතාව? ඒ කාම ලෝකෙත් කොතනද? රූප ලෝකෙත් කොතනද? අරූප ලෝකෙත් කොතනද කියන එක තීරණය වෙන්නේ අபிසංකාරවල ධාරිතාවේ මත. අபிසංකාරවල ධාරිතාවේ පරිමාව මත. කාම ලෝකේ වුණාට අபிසංකාරවල පරිමාව තමයි මම මනුස්ස ලෝකෙද දිව්‍ය ලෝකෙද තීරණය කරන්නේ. අபிසංකාරවල අකුසලයේ කියන එක අபிසංකාරයක්. ඒ අபிසංකාරේ පරිමාව ප්‍රමාණය තමයි මම නිරයද, එහෙම නැත්නම් එතෙන් උඩ ප්‍රේත ලෝකෙද, තිරිසන් ලෝකෙද, අසුරුල එක තීරණය කරන්නේ මොකද්ද? අபிසංකාරවල පරිමාව. ඔන්න ඕක සම්මාදිට්ඨිය හතරවෙනි පියවර. මගද යා දැනගන්නවා, සම්මාදිට්ඨියෙන් දැනගන්නවා. එතකොට මා තුළ මගේ මේ පංචස්කන්ධයේ පැවැත්ම ඇතුලේ මතක තියාගන්න මේ ඔක්කොම විමසන්නේ පංචස්කන්ධයේ මත ඇසුරු කරගෙන. සද්ධාව මත පිහිටා. ඒ කියන්නේ මම කියන්නේ ඉස්ලාම් සද්ධාව පමුණුව ගන්න ඕන කියලා. සද්ධාව පමුණුව ගන්න ඕන. එතකොට සද්දාව පමුණුවා ගත්ත කෙනෙක් විදියටයි අපි මේ කතාව විමසන්න ඕන. මේ කතාව විමසලා බලන්න ඕන. එතකොට එහෙනම් මේ හතරවෙනි එක තමයි මට මගේ මේ පංචස්කන්ධය මත කෙලෙස්ටික මම මගේ කියන ගතිය නඩත්තු වෙන තාක්කල් මොකද්ද වෙන්නේ? මට මේ පින්වත්නි මේ පංචස්කන්ධේ අවකාශයක් ලැබෙනවා. ඉඩ අවකාශය කියන්නේ මොකද්ද? ඉඩක් කියන එකනේ. ඉඩක් ලැබෙනවා. කොහෙද මට ඉඩ හම්බෙන්නේ? එක්කෝ කාම ලෝකේ, එක්කෝ රූප ලෝකේ, එක්කෝ අරූප ලෝකේ. එතකොට කෙනෙක් කිය අරූප ලෝකේ පංචස්කන්ධයක්ම තියෙනවද? නෑ. අරූප ලෝකේ පංචස්කන්ධයක්ම නෑ. රූප ලෝකේ පංචස්කන්ධයක්ම තියෙනවද? නෑ. හැබැයි ස්කන්ධ තියෙනවා. පහම නැතත් ස්කන්ධ තියෙනවා. පහම නෑ. පහම මෙහෙනි තියෙන්නේ. අපිට පහක්ම තියෙනවා. මේ මස් වලින් හැදිච්ච හැක් තියෙනවා. පේන මට්ටම තුල චක්කු විඥානයත් පහළ වෙනවා. දෙකයි. ඒක ඇතුලේ සුඛ වේදනා දුක් වේදනාත් ගන්නවා. තුනයි. ඒ රූප අඳුන ගන්න පුළුවන් මානසික ගතියක් තියෙනවා. හතරයි. ඒ අඳුනා ගැනීම ඇතුලේ අතිරේක සිතුවිලි හට ගන්නවා. පහයි. ඔය පහම නෑ හැමතැනම නෑ. පරමාර්ථ වශයෙන් විමසා බලනකොට අපිට මෙච්චරයි තියෙන්නේ. එතකොට පින්වත්නි මේ අවකාශය කියන එක තීරණාත්මක සාධකයක් විදියට බලපාන්නේ මොනවද? අபிසංකාර ටික. අபிසංස්කාර ටික. ඊට පස්සේ අபிසංස්කාරයන්ගේ පරිමාව විසින් කාම ලෝකේ මාව කොතනටද තල්ලු කරන්නේ? කාම ලෝකේ සුගතිය නම් සුගතිය කොයි තැනටද මාව තල්ලු කරන්නේ? දුගතිය නම් කොතනද? නිරේද තිරිසන් ලෝකෙද? ප්‍රේත ලෝකෙද? තීරණාත් පොදු කතාව පින්වත්නි දුගතිය. දුගතියෙත් කොතනද? ඔක්කොම එකට වැටෙන්නේ නැහැ. ඒ දුගතිය කොතනටද කියන එක තීරණය වෙන්නේ අபிසංකාරයන්ගේ ප්‍රමාණාත්මතාවය සහ ගුණාත්මක බව මත. ඕකනේ ලෝකික කියන්නේ ගුණාත්මක සහ ප්‍රමාණාත්මක කියලා කියන්නේ. දාර්ශනික ආචාර ධර්ම වල කියන්නේ. ගුණාත්මක බවිනුත් අග්‍ර වෙන්න ඕන, ප්‍රමාණාත්මකවත් අග්‍ර වෙන්න ඕන කියලා ඕවා බුදුරජාණන් වහන්සේ ඔయిత කලින් කිව්වේ. ඒ ගුණාත්මක බව සහ ප්‍රමාණාත් ගුණාත්මක බව අනුව සුගතිය හෝ දුගතිය. ප්‍රමාණාත්මක බව අනුව සුගතිය කොතනද? දුගතිය කොතනද? එතකොට මේ ගුණාත්මක බව අනුව තීරණය වෙන්නේ සුගතිය හෝ දුගතිය. ප්‍රමාණාත්මකම සුගතිය කොතනද? දුගතිය කොතනද? කියලා තීරණය වෙනවා. මෙන්න මේ සමස්ත කතාව දැනගන්න එක තමයි හතරවෙනි එක. සමස්ත කතාව දැනගන්න එක හතරවෙනි එක. ඔන්න ඔය කාරණා හතරවත් යටත් පිරිසින් තිබ්බොත් එයා නිවන් දැකීම පිණිස සම්මා දිට්ඨියෙන් ආඩ්‍යයි. නිවන් දකින්ට සම්මා දිට්ඨිය සෑහෙනවා. ඔය මට්ටම තුල නිවන් දකින්ට ඇති ඔය සම්මා දිට්ඨිය. දැන් මොනවද අපි මේ කියපු කාරණා හතර? පළවෙනි එක දැන් අපි නිවන් සෝවාන් වෙන්න නම් සම්මා දිට්ඨිය හදන්නත් ඕන, මාර්ග ඥානෙ හදන්නත් ඕන, සක්කාය දිට්ඨිය දුරු කරන්නත් ඕන. ඔය තුන තමයි අපේ ප්‍රධාන ප්‍රස්තුත. ඔය තුන නැත්තම් අපිට ඔය තුන නැතුව මෙහි මොනවා කළත් සෝවාන් වෙන්න නම් හිතන්න එපා. මෙහි කොමාරි ඔය පින්න තුන්ලා දේශකයොත් එහෙට මෙහෙට කරලා බලන්න, බණත් එහෙට මෙහෙට කරලා බලන්න, ගොඩාක් වෙනස්කම් කරලා බලන්න. අනේ පින්වත්නි සෝවාන් වෙන්න නම් හිතන්නවත් එපා. මොකද එහෙම සෝවාන් වෙන්න බෑ. සෝවාන් වෙනවා නම් ඔයාලට තියෙන්න ඕන ප්‍රධාන ප්‍රස්තුත තුනක් තියෙනවා. සම්මා දිට්ඨිය, මාර්ග ඥානය, සක්කාය දිට්ඨිය දුරු වීම. දුරු කිරීම නෙමෙයි දුරු වීම. දුරු වෙලා දුරු වීම. දුරු කිරීම නෙමෙයි දුරු වීම කියන එකට තමයි අපි කියන්නේ කෘත කියලා. කෘත ඥානයි කියලා කියන්නේ. ඇතන ඔය තුනටම තමයි සත්‍ය ඥානයි, කෘත්‍ය ඥානයි, කෘත ඥානයි කියන්නේ. සත්‍ය ඥානෙ මොකද්ද? සම්මා දිට්ඨිය. කෘත්‍ය ඥානයි මාර්ග ඥානයි. කෘත ඥානයි සක්කාය දිට්ඨි දුරු වීම නෙමෙයි, දුරු කිරීම නෙමෙයි දුරු වීම. දුරු කිරීම කියන්නේ කා? දුරු වීම. දුරු වෙලා ඉවරයි. දුරු කිරීම නම් කරමින් ඉන්නවා. අන්න හරි, කරමින් ඉන්නවා. දුරු කරන්න ඕන එක්ක කොටසක් දුරු වෙලා, කොටසක් දුරු වෙලා නැහැ. හරි, දුරු කරමින් ඉන්නවා.
දුරුවීම නම් ඉවරයි, ඉවරයි, අවසානයි, දුරු වෙලා. එතකොට ඕක තමයි සත්‍ය ඥානෙ, කෘත්‍ය ඥානෙ. සත්‍ය ඥානෙ කියන එක සම්මා දිට්ඨියේ පියවර හතරක් අපි මේ දේශනාවේදී කිව්වා. මේ පියවර හතර වල තියෙනවා. දැන් බලන්න මේ පියවර හතර අපි නිකන් හිතලුවද කිව්වේ කියලා. ඔන්න බලන්න මේ හතර මම ආයේ පිළිවෙලට අකුරක් නැහැ, එහෙම හිවත් කරන්න නැතුව කියන විදිය. මොකද මේවා අලුත් දේශනා. කෙනෙක් හිතන්න පුළුවන් මේවා මම මේ හිතලා, අනේ මේ අර හිත හිතා කියනවා. ඔන්න බලන්න එක වචනයක් හරි මට ඇඩ්මිට වෙනවද කියලා. පළවෙනි එක. පින්වත්නි, සම්මා දිට්ඨියේ පොදු තත්ත්වය අඳුන ගන්නවා. පළවෙනි එක තමයි පංචස්කන්ධය දුක. දුකේ පැවැත්ම පංචස්කන්ධය මත කෙලෙස් නඩත්තු වීම. කෙලෙසුන්ගේ පැවැත්ම. කෙලෙස් ටික පංච රූපේ කෙරෙහි කෙලෙස්, වේදනාව කෙරෙහි කියලා මේ විදිහට පංචස්කන්ධය කෙරෙහි කෙලෙස් පවතින එක මොකද්ද? දුකේ පැවැත්ම. පංචස්කන්ධයේ පැවැත්ම තමයි දුක. දුකේ පැවැත්ම තමයි අර පංචස්කන්ධය පිළිබඳවම කෙලෙස්. ඔන්න ඔය බව ඔය පින්නතුල්ලා දකිනවනම්, අඳුන ගන්නවනම්, තේරුම් ගන්නවනම්, තේරුම් ගන්නවනම් ඒ තේරුම් ගැනීමට අපි කියනවා මොකද්ද? සම්මා දිට්ඨිය. හැබැයි එපමණකින්ම සම්මා දිට්ඨිය නැහැ. එපමණකින්ම එයාට සම්මා දිට්ඨිය නැහැ පින්වත්නි. ඊළඟට එයා ඇතුළට පමුණු, මේක ඇහෙනකොට මෙයා පමුණුව ගන්න ඕන දෙයක් කිව්වම සද්දාව. බුදුරජාණන් වහන්සේ ඇතුළට වැඩම කරගන්න. අනේ මේ හාමුදුරුවනේ අපිට බණ කිව්වේ මෙයා තමයි අපි ගුරුවරයා විදියට සලකන්නේ කියලා. මේ අපි නම් ගුරුවරයා විදියට කවුරත් තියාගන්න ඕනේ නැහැ. අපිට එහෙම ඉටිපන්දම් පත්තු කරන්න එපා ගෙවල් වල. ඒ නිසා ඔයාල ඉටිපන්දම් පත්තු කළ යුත්තේ අපගේ බුදුරජාණන් වහන්සේටයි. එතකොට සම්මාදිට්ඨිය දෙක තමයි, මේක තමයි මගේ කතාව. මේ කියන්නේ මම ගැන. මොකද්ද මගේ කතාව? පංචස්කන්ධේ පැවැත්ම දුක. හරිනේ, මම දුක විඳින්නේ. ඒකනේ කොච්චර කළත් දුක නැතිනේ. දුකේ පැවැත්ම මොකද්ද? කෙලෙස් ටික. අද මම මේ මගේ පංචස්කන්ධය ගැන මම මගේ ආත්මය කියලා හිතුවොත් දුකේ පැවැත්ම. එතකොට මේ දුකේ පැවැත්ම මම හදාගන්න එකක් නේ. අම්මා පුතාට හදලා දෙන එකක් නෙමෙයි. එහෙනම් මතක තියාගන්න, අම්මට පුතාට සැප හදලා දෙන්නත් බෑ. පුතා වෙනුවෙන් අම්මට සැප හදලා දෙන්න පුළුවන්කමකුත් නැහැ. එහෙනම් දුකේ පැවැත්ම කියන්නේ මොකද්ද? පංචස්කන්ධයේ පදනම් කරගෙන කෙලෙස් ටික පවතිනවා නම් දුකේ දුක පවතිනවා. කෙලෙස් ටික තියෙනවා නම් පංචස්කන්ධේ රූප වේදනා සංඤා සංකාර විඥාන කියන පංචස්කන්ධය ගැන කෙලෙස් තියෙනවා නම් දුක තියෙනවා. දුක පවතිනවා. පැවැත්ම. එතකොට මේ පැවැත්ම මගේ පැවැත්ම, මං ගැන මේ කියන්නේ, වෙන කවුරුවක් ගැන නෙමෙයි. දේශකයා බණ කියද්දී යාට යාව පේන්න ඕන. මේ මගේ ඇතුළෙනි මේක වෙන්නේ කියලා යාට යාගේ ඇතුළාන්තයේ පේන්න ඕන. එයාට යාගේම ඇතුළාන්තයේ දකින්න පුළුවන් තරම් හයියක් තියෙන. අන්නේ විදිහට ඔයාලගේ ඇතුළාන්තයේ දකින්න ඕන. දරුවට යහපතක් කරන්න කලින් එතකොට ඔයාලට තේරෙනවා මම යා මට යහපතක් කරගන්න ඕන කියලා. ඇයි දරුවට යහපතක් නොකළ යුත්තේ? මේ කියන යහපත දරුවා විසින්ම කරගත යුතු දෙයක් මිසක් අම්මට කරලා බන්දේසීක තියලා අර බැංකු පොතක සල්ලි දානවා වගේ දරුවා වෙනුවෙන් පරිත්‍යාග කරන්න බෑ. අම්මට ලේ දෙන්න පුළුවන්, කිරි දෙන්න පුළුවන්, බත් දෙන්න පුළුවන්, එච්චරයි. ඔයිට වඩා මොනවද අම්ම කෙනෙකුට දෙන්න පුළුවන්? මොකුත් බෑ. පරමාර්ථ සත්‍ය එයා එයා තුලින්ම දකින්න ඕන දෙයක්ද? අන්න ඒක ඔයාලා තුලින් දකින්න ඕන. ඒක තමයි දෙක. තුන්වෙනි එක මොකද්ද? අතීතයේත් මගේ පංචස්කන්ධයේ කෙරෙහි කෙලෙස් පවත්වපු නිසා අද දක්වාම දුක වැඩුණා. අනාගතයේත් පංචස්කන්ධයේ පදනම් කරගෙන යථා භූත ඥානෙ නැතුව කෙලෙස් ටික නඩන්තු කරන්න ගියොත් අනාගතයේ දුක පවතිනවා. අදත් මගේ පංචස්කන්ධයේ පදනම් කරගෙන පින්වත්නි මම මගේ කියන ගතිය නඩත්තු කරන්න ගියොත් දුක පවතිනවා කියලා මේ දුකේ පැවැත්ම ඔය පින්නතුන්ලා ඊතා මැනමින් දකින්න ඕන. තුන් කාලෙම දුකේ පැවැත්ම දකින්න ඕන. ඒක තමයි තුන්වෙනි කාරණේ. හතරවෙනි එක මොකද්ද? මේ පංචස්කන්ධේ, මෙන්න මේක තමයි ඊතා වැදගත්. පංචස්කන්ධේ පවතිනට අවකාශයක් ඕමනයි. එතකොට මේ පංචස්කන්ධේ අවකාශය තීරණය කරන්නේ කවුද? මොකද්ද පංචස්කන්ධේ අවකාශය? කාම ලෝකය, රූප ලෝකේ, අරූප ලෝකේ. එතකොට තුන් ලෝකේම අවබෝධ කළා වෙනවා පින්වත්නි. එතන මේ අවකාශය තීරණාත්මක සාධකයේ අවකාශයේ තීරණාත්මක සාධකයේ මොකද්ද?
අபிසංකාර ටික. අபிසංකාර ටික.
ඒ අபிසංස්කාරවල තියෙන ප්‍රමාණාත්මතාවය සහ ගුණාත්මක බව. අபிසංකාරවල ගුණාත්මක බව අනුව සුගතිය දුගතිය තීරණය වෙනවා. ප්‍රමාණය අනුව සුගතිය කොතනද? පිනේ ප්‍රමාණය බලපානවා ඔයාලා මනුස්ස ලෝකෙට දෙන්නේ දිවිවරු අතරට දෙන්නේ කියන එක. අකුසලයේ අකුසලයේ නම් වූ අபிසංකාරයේ ප්‍රමාණාත්මතාවය බලපානවා අකුසලයේ අකුසලයේමයි. මෙයාගේ නිරේටද වැටෙන්නේ? එමත් නැත්නම් තිරිසන් ලෝකෙටද වැටෙන්නේ? එමත් නැත්නම් പ്രേත ලෝකෙටද වැටෙන්නේ? කියන එක තීරණය වෙන්න පින්වත්නි ප්‍රමාණාත්මතාවය සහ ගුණාත්මක බව බලපානවා අபிසංකාරයන්ගේ. ඒ ප්‍රමාණාත්ම බව සහ ගුණාත්මක බව අනුව එයාට පින්වත්නි ඒ තුන් ලෝකේ අවකාශයේ සකස් වෙනවා. එතකොට මේ අවකාශයන්ගේ වගකීම අම්මා තාත්තානේ මේ අபிසංකාර ධරණ එකක්. අபிසංස්කාරයන් ධරණ එකක් කියලා ඔන්න ඔය වචන හතර ඔයාලා හැම වෙලාවකම ජීවිතේ තියාගෙන ලෝකෙ විමසන්න ගියොත් එයාට තිනෝ සම්මාදිට්ඨි. දැන් එයාට තියෙන්නේ මාර්ග ඥානය හදන්න විතර. ඉතින් මාර්ග ඥානය ගැන කියන්න අපිට වෙලාව නැහැ. අපිට හෝරාවක කාලයක් ගෙවිලා තියෙන නිසා මේ කාරණ හතර ඇතුළ සම්මාදිට්ඨි හදාගන්නකෝ. එතනින් පස්සේ මාර්ග ඥානය හදන එක හරි ලේසි. සක්කාය දිට්ඨි දුරු කිරීම නම් වූ ඵලය කියන එක ඒක මාර්ග ඥානී කෙලවරින් ඔබට ලැබෙන එක. ඔබ හැම දිනාටම මේ දේශනාව නිවන් දොරටුවක් වේවා. දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ ගල්කිස්සේ පදිංචි මල්කාන්ති ප්‍රනාන්දු මහත්මිය ඇතුළු පින්වත් පිරිස. ඉතින් මේ පින්තුන්ට ආශිර්වාද කරනවා. මල්කාන්ති ප්‍රනාන්දු මහත්මිය ඇතුළු සියලු දෙනාගේම ජීවිත ධර්මයෙන් ආලෝකමත් වේවා. කායික යහපත, මානසික යහපත, නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව වේවා. මේ ජීවිතයේ තුලදීම මල්කාන්ති ප්‍රනාන්දු මහත්මිය ඇතුළු මෙතනට සම්බන්ධ වුණු හැම දිනාටම වහ වහා චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා දිෂ්ඨාන කරනවා. පරලෝක ප්‍රාප්ත වුණු ස්වාමි පුරුෂයාණන් වන හරීන්ද්‍ර අසිත ප්‍රනාන්දු මහත්මාට, එතුමාගේ දෙමව්පියන් වන විමලා ප්‍රනාන්දු මෑණියන්ට, මාටින් ප්‍රනාන්දු පියතුමන්ට, ඩීඑම් උපසෝමද සිල්වා පියතුමන්ට, ධර්මශීලී මෑණියන්ට, ප්‍රදීප් ප්‍රනාන්දු, අරුණ ප්‍රනාන්දු කියන සහෝදරයන්ට, ප්‍රේමාංගනී පුංචි අම්මාට, අනිකුත් සියලුම නමින් මියගිය ඥාතීන්ට ධර්මශ්‍රවණී කරපු මේ පින්නතුන්ලා නමින් මියගිය සියලු ඥාතීන්ට මේ කුසල් අනුමෝදන් වේවා. භවගාමී ජීවිත සුවපත් වේවා. සසර දුක්ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම මේ කුසලානි සංස ධර්මයන් අපවත් වී වදාළ මහා සංඝරුවන්ට සියලු රණවිරුවන්ටද ආශිර්වාද අනුමෝදනා කොට තිබෙනවා. ඒ සියලු දෙනා වහන්සේගේමද භවගාමී ජීවිත සුවපත් කරගන්නට මේ ධර්ම දාන මේ කුසල් හේතු ආසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම මේ කුසලානි සංස ධර්මයන් දේශකයන් වහන්සේ වෙච්ච අපටත් අපගේ පින්වත් දෙමව්පියන්ටත් ගුරුවරුන්ටත් හැම දිනාටම මේ උතුම් කුසල් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට දේශනා පාරමිතාවක් වේවා කියලා අධිෂ්ඨාන කරනවා. ඒ වගේම සෙදස් සහ මෙහස් කියන මුණුබුරන් දෙදෙනාටත්, පවුලට සම්බන්ධ සියලු දෙනාටත් ධර්මශ්‍රවණී කරපු හැම දිනාටමත් මේ ධර්ම දාන මේ කුසල් බලවත් වේවා. ලක්වාසී ලෝකවාසී හැම දිනාටමත් ධර්මශ්‍රවණී කරපු සියලු දෙනාටමත් සම්මාදිට්ඨිය පහළ වේවා කියලා අපි අධිෂ්ඨාන කරනවා. ඒත් එක්කම මේ කුසලානි සංස ධර්මයන් මේ සම්බන්ධුණු හැම දිනාටමත් සියලුම ලක්වාසි ලෝකවාසි මහසංගරුවනටත්, සතරවරම් රජදරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටත්, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත්, අවීචී පටන් භවාග්‍රය දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ උතුම් කුසලානි සංස ධර්මයන් නිවන් පිණිසම වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ නිබ්බානං.